වාසුදේව නානායක්කාර මන්තුමා
දැන් ඔබතුමාගේ වාරේ ඉවරයි. ඔබතුමාගේ වාරේ ඉවරයි. මම දැන් නෑ ඉවරයි ඉවරයි. ඔබතුමාට මයිකේ නැන්නේ. හරි. ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියි. මම යෝජනා කරනවා අද මේ සභාව මේ විවාදයේ අවසානයේ මෙන්න මේ වාගේ යෝජනාවක් සම්මත කළ යුතුයි කියලා. මම මේ යෝජනාව කියවනවා. 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද සංශෝධන පනතේ ක්‍රියාදාමයේ අවසානයක් නැතිව තිබෙන හේයින්ද පළාත් සභා ඡන්දය දැන්ට මාස 11ක් ප්‍රමාද වී ඇති හේයින්ද අප්‍රමාදව පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අර්ථකථන පන්තියේ 7 වැනි වගන්තිය 90 1988 අංක 2 පනත ක්‍රියාත්මක ලෙස සලකමින් මැතිවරණ කොමිෂම ක්‍රියා කළ යුතුය. දැන් මේ යෝජනාව අපි සම්මත කරොත් හෙට මැතිවරණ කොමිෂම සූදානම් පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා කටයුතු ආරම්භ කරන්න. අපි ගියා මැතිවරණ කොමිෂම හමුවෙන්න. මැතිවරණ කොමිෂමේ පුද්ගලයන් කොමිෂමේ සභිකයන් 3 දෙනාම හිටියා. 3 දෙනාම එකඟ වුණා මේ පාර්ලිමේන්තුවෙන් යම් කිසි ඇඟවීමක් කරනවා නම් දැන්වීමක් කරනවා නම් සංනිවේදනයක් කරනවා නම් ඔවුන්ට මේ මැතිවරණ 1988 අංක 2 ඡන්ද මැතිවරණ 1988 අංක 2 පළාත් සභා ඡන්ද පනත යටතේ මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා ඒ අය හෙටම ඒ ක්‍රියාවට නගන්න සූදානම් කියලා. ඒ මගේ අදහස. මේක එකඟ නම් අපි ආණ්ඩු පක්ෂය එකඟ වෙනවා නම් අනිත් පක්ෂත් ඔක්කොම එකඟ නම් අපිට පුළුවනි මේක යෝජනාවක් හැටියට අද දවසේ සම්මත කරන්න. මේ සභාවට බලය තියෙනවා. සම්මත කරපු හැටි ඒක කොමිෂමට නිවේදනය වුණ හැටි කොමිෂම මේ මැතිවරණ පැවැත්වීමට කටයුතු කරනවා. දැන් එක්සත් ජාතික පක්ෂය කරන්නේ මේ අර විසෙන් විස මැරීමේ ක්‍රමය. ඡන්දයෙන් ඡන්දය මැරීම. ඒ කියන්නේ මේ අය ඒක ප්‍රගුණ කරගෙන තිබෙන්නේ අර ජේ.ආර්. ජාතිවර්ධන මහත්තයාගේ කාලේ ඉඳ. අපිට පේන්න තියෙනවා මේ සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් කළ යුතු කාලය. ඇයි ප්‍රමාද කළේ? හොඳයි. සීමා නිර්ණයකට කාලයක් ගියයි කියලා ඒකට කාලයක් වුවමනයි කියලා ඒගේ ප්‍රමාදය අපි පිළිගත්තයි කියමු. ඇයි මේ වාර්තාව ඉදිරිපත් කිරීම ප්‍රමාද කළේ? ඒකට හේතුවක් කියන්න පුළුවන්. හේතුව කියන්නේ ඔක්කොම පක්ෂ එකතු කරගෙන එකඟත්වයකට එන්න හැදුවා. ඒ නිසා බැරි වුණා. මාස 5යි. ඉතින් කාගේදේ වගකීම? මේ ආණ්ඩුවේ වගකීම. එතකොට මේ ප්‍රමාද කිරීමේ අරමුණ උනේ මේ පනත සම්මත වීම ප්‍රමාද කිරීමයි. දැන් අපි කතා කරනවා අලුත් ඡන්ද ක්‍රමයක් ගැන. ඒ තමයි කොට්ටාස සහ අනුපාත ඡන්ද ක්‍රමයේ මිශ්‍රව තිබිය යුතුයි කියලා. ඒක අපි සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. ඒ අදහස ගෙන ආවේ අපේ කාල්. දිනේෂ් කුණාදන මැතිතුමාගේ සභාපතිත්වයෙන් ඇති කරපු ඒ වාර්තාවේ ලබා දුන් වාර්තාව අනුව කොට්ටාස සහ අනුපාත මිශ්‍ර ක්‍රමයක් ඇති කළ යුතුයි කියලා සියලු ඡන්දවල එදා ඒ තේරීම් කාරක සභාව නැත්නම් විශේෂ කාරක සභාව තීන්දු කළා. දැන් ඒ අනුව තමයි මේ කොට්ටාස සහ අනුපාත මිශ්‍ර ක්‍රමය තිබෙන්නේ. ඒක අපි කවුරුත් අගය කරනවා. ඒකට අපි කවුරුත් ප්‍රශංසා කරනවා. ඒක ඕනෑයි කියනවා. නමුත් ඒක වෙනුවෙන් අද මේ පළාත් සභා ඡන්දය ප්‍රමාද කර කර කල්මරන්න ඉඩදීම ලොකු අපරාධයක්. ඇත්තටම මේ ආණ්ඩුව ඡන්ද කල්දැමීම අතින් ගත්තත් ඡන්ද මගහැරීම අතින් ගත්තත් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවයේ සදාකාලික සිහිවටනය. මේ ආණ්ඩුව ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව
ගරු මන්තුමනි ඔබතුමාට විනාඩි තව 2ක් ඉතුරු වෙලා තියෙනවා.
ස්තුතියි. ඉතුරු විනාඩි 2 ගැන මතක් කළාට මගේ අර යෝජනාව කියවීමට ගත්ත කාලේ ඔබතුමා මගේ කතාවෙන් අඩු කරන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒක මුළු සභාව වෙනුවෙන් මම කරපු දෙයක්. දැන් මම අන්තිමට කියන්නේ අලුත් දේ අවශ්‍යයි. අලුත් දේ හොඳයි. නමුත් අලුත් දේ ප්‍රමාද නම් අපි තිබෙන දේ අනුවත් ඡන්දය තියන්න ඕන. මොකද ප්‍රධාන දේ ජනතාවගේ පරමාධිපත්‍යය. ජනතාවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන ප්‍රකාශය කුමක්ද? සර්වජන ඡන්දය. ඒ ඡන්ද බලයෙන් තමන්ගේ නියෝජ්‍යයන් තෝරගෙන තමන්ගේ පාලන සභාව පවත්වාගෙන යෑම. එය යට කරන්න බෑ මොනතරම් ඉස්තරම් ක්‍රමයක ඡන්ද ක්‍රමයක් අපි හැදීමටවත්. දැන් ඒක අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැන් අලුත්දේ හදනතුරු අලුත්දේ හැදීමේ කටයුතු අවසාන වෙන තුරු අපට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. ඡන්ද බලය නැතුව මෙන්න මේකයි ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඕනේ. ඒ නිසා ඉතාමත්ම සරලව අපි කියනවා නම් අපි අලුත් ඇඳුමක් අඳින්න ඕන. මොකක් හරි ඇඳුමක් ඇඳගෙන ඉන්නගෙන අපට තියෙන ඇඳුම ගලවලා දාන්න බෑ. අලුත් ඇඳුම තවම සූදානම් නැත්තම්. ඒ නිසා අපි මේ සභාවේ සියලු දෙනාටම කියන්නේ ඒ අලුත් ඡන්ද ක්‍රමය අපි මේ රටේ ක්‍රියාත්මක කළ යුතුයි. මං ඉවර කරනවා අවසාන වාක්‍ය. අලුත් ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ගැන දෙගිඩියාවක් නෑ. ඒ සඳහා ඉඩ තියමින් ඒ සඳහා අවකාශය තබමින් අපි වහාම මේ ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂමට මේ සභාවෙන් නිවේදනයක් නිකුත් විය යුතුයි කියා මා විශ්වාස කරනවා. ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි ගරු මුජබර් රහ්මාන් මන්තුමා, ඔබතුමාට විනාඩි 12ක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන් අද සීමා නිර්ණය වාර්තා පිළිබඳ මේ විවාදයේදී අදහස් මතු වුණා. මම කියන්න ඕනේ ගරු සභාපතිතුමනි, දැන් මේ සීමා නිර්ණය වාර්තාව පිළිබඳ නොයෙකුත් ගැටලු තියෙනවා. නොයෙකුත් ප්‍රශ්න මේ සීමා නිර්ණය කමිටුව එහෙම නැත්නම් මේ කොමිසම විසින් අවධානයට ලක් නොවිච්ච කාරණාවල් තිබෙනවා. අපි මේ පෞගිය විවාදයේ තේවා මතු කළා. විශේෂයෙන් මම කියන්න ඕනේ 1988 පළාත් සභා පනත ඒ මන්ත්‍රී සංඛ්‍යාව තීරණය කළේ 1981 කරපු ඒ ජන සංගණනයෙන් තමයි. මන්ත්‍රීවරු කීය දෙනෙක් පත් වෙනවද කියන එක තීරණය කරේ 88 පළාත් සභා පනතට. නමුත් 2001 සංගණනයක් කළා. ඒ 2001 ඒ සංගණනය කරලා ඒ 2001 කරපු සංගණනය 2003 මැතිවරණ කොමසාරිස්තුමා දයානන්ද දිසානායක මැතිතුමා එදා ගැසට් නිවේදනයක් කරා පළාත් සභාවට මන්ත්‍රීවරු පත් වෙනකොට ඒ මන්ත්‍රීවරු ගණන වෙනස් වෙනවයි කියලා. මොකද 2088 පළාත් සභාවට සංගණනය කරේ 81 2001 කරපු සංගණනය අලු නැවත පළාත් සභා ඡන්දයක් තියෙනකොට ඒ අනුව වෙනස් වෙන්න ඕනේ කියලා එතුමා කිව්වා. ඒ එතුමා ඒ කියපු ගණන්වල බස්නාහිර පළාත් සභා දැනට 104ක් ඉන්නවා. ඒ 104 හරිනම් 2001 සංගණනය අනුව 139ක් බවට වැඩි වෙන්න ඕනේ. නමුත් ඒක වැඩි වුණේ නැහැ. දැන් කොමිසම ඒ ගැන අවධානය යොමු කරෙත් නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි, කොමිසම තව දෙයක් කරලා තියෙනවා. ඒක තමයි කොමිසම ආසනයක් හදන ප්‍රමාණය. එතුමන්ලා ආසනයක් පත්කරන ප්‍රමාණය එතුමන්ලාගේ ගණන් අනුව එතුමන්ලා අරන් තියෙන්නේ ඡන්ද 116,000ක් තමයි එක ආසනයකට අරන් තියෙන්නේ. එතකොට මේ පනත අනුව විශේෂයෙන්ම මේ සීමා නිර්ණය කිරීමේ පනත අනුව ඒ පනතෙත් යොමු කරලා තියෙනවා වාර්ගික ආගමික අනන්‍යතාවය වල තියෙන ඒ කොට්ටාශවලට ඒවා හඳුනාගෙන ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා. නමුත් මේ කොමිසම බහුවාසන කියන ඒ කොට්ටාශ ඒව නම් කිරීම පැහැරහැරලා තියෙනවා. එතකොට මේකෙදි ඒ මූලධර්මය එතුමන්ලා පැහැරහැරලා තියෙනවා. ඒකෙදි එතුමන්ලා කියන්නේ එතුමන්ලා එක කොට්ටාශයකට 116,000 ඡන්ද පත් කරලා ඒ කොට්ටාශයේ නිර්ණායකය 116,000යි බහුවාසනයක් වෙන්න ඕනේ නම් ඒ 230,000ක් බවට පත් වෙන්න ඕනේ කියලා එතුමාලා ප්‍රකාශ කරලා තියෙනවා. මම හිතනවා මේ බහුවාසන ක්‍රමයේ නිර්ණායකය ඊටාම වැරදි නිර්ණායකය. ඒ නිර්ණායකය වැරදි. බහුවාසනයක් කියලා කියන්නේ අපි එදා දැකපු බහුවාසනය තමයි. ඒ ආසනයක් තුල යම් ජනවර්ග විවිධ ජනකොටස් නියෝජනය වෙනවා නම් ඒ ජනවර්ග නියෝජනය සඳහාත් යම් නියෝජනයක් ලබා දිය යුතුයි. අපි දැක්ක 77 දී අවසාන වරට අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණය කොට්ටාෂ ක්‍රමයට පවත්වනකොට මේ රටේ බහු ආසන ගණනාවක් තිබුණා. මැදකොළඹ ආසනය, ඊළඟට බේරුවල ආසනය, හාරිස්පත්තු ආසනය, බඩකලපු ආසනය, පොතුවිල් ආසනය, මෙන්න මේ වගේ ආසන කීපයක් තිබුණා බහු ආසන හැටියට නම් කරලා. විශේෂයෙන්ම නුවරඑළිය මස්කෙළිය ආසනය මන්ත්‍රීවරු 3 දෙනෙක් පත් වුණා. මැදකොළඹ ආසනය මන්ත්‍රීවරු 3 දෙනෙක් පත් වුණා. එතකොට අද මේ සීමා නිර්ණය කොමිසම විසින් ඒ බහු ආසන කියලා ගන්න ඕන එක පැහැරහැරලා තියෙනවා. ඒක මං හිතනවා වැරදි. ඒ සංකල්පය ගත යුතු. මොකද සීමා නිර්ණය කොමිසම ඒක ඇයි අවධානයට ලක් නොකරේ කියන ගැටලුව අපි ඉස්සරහා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් මෙතන කතා වුණා අලුත් ඡන්ද ක්‍රමය ගැන. දැන් අපි අලුත් ඡන්ද ක්‍රමයට මම විරුද්ධ නැහැ. අලුත් මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන එක අපි සියලු දෙනාම පිළිගන්න දෙයක්. නමුත් ඒ වෙනස් කරන ගමන් ඒ අලුත් ඡන්ද ක්‍රමයේදී සියලු දෙනාගේම නියෝජිතයන් ආරක්ෂා වෙන්න ඕනේ. කවුරුත් කැමති නැහැ අලුත් ක්‍රමයකට යන්න තමන්ගේ නියෝජනය අහිමි කරගෙන, තියෙන නියෝජනය අහිමි කරගෙන එහෙම යන්න කවුරුවත් ලෑස්ති නැහැ. මොකද ඡන්ද ක්‍රමයක් කියලා කියන්නේ අපි මේ රටේ ජීවත් වෙන විවිධ ජන කොටස් ඉන්නවා. විවිධ සංස්කෘතීන් අදහන අය ඉන්නවා. මේ රටේ කුලානව මේ රටේ ජන කොටස් බෙදිලා ඉන්නවා. අපි දන්නවා තවම අපි ජීවත් වෙන ඒ මේ ප්‍රාථමික අවධියේ කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. නමුත් ඒ පිළිගත්තත් ඒ අපි ඡන්ද ව්‍යාපාරවලදී ඒ ඡන්ද පාවිච්චි කිරීමේදී ඒ සභාව තුළ නියෝජන ලබා ගැනීමේදී ඒ විවිධත්වය ඉතාම වැදගත්. මොකද ඒ විවිධ ජන කොටස්වල තමන්ගේ මුහුණ ඒ රාජ්‍ය ආයතන තමන් දකින්න ඕනේ. ඒක පිළිබිඹු වෙන්න ඕනේ. ඒ රාජ්‍ය ආයතන තුළ ඒක පිළිබිඹු වීම තුළ තමයි අපි මේ රටේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගැන කතා කරන එක අපිට ඒක පිළිබිඹු කරගන්න පුළුවන්. පාර්ලිමේන්තුව දියතුවා බැලුවත් පාර්ලිමේන්තුව තුළ ඒ ජන නියෝජනය තියෙන්න ඕනේ. ඒක පළාත් සභාව තුළ තියෙන්න ඕනේ. ඒක ප්‍රාදේශ සභාව තුළ තියෙන්න ඕනේ. ඒක පැහැරාරින්න බෑ. මොකද මේ රට ඔය කියන්න ඕනේ. මට කලින් කතා කරපු මන්ත්‍රීවරු මේ ප්‍රශ්නය ගැව්වා. සමහර අය මේක කිව්වා ජාතිවාදී අදහසක් කියලා. මම මේ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ මේ ජාතිවාදී අදහස් කියලා නියෝ ජන කොටස්වල නියෝජනය එහෙම බෑරාරින්න බෑ. හකීම් මැතුමාගේ, රිෂාඩ් මැතුමාගේ දේශපාලනය ගැන මටත් ගැටලු තියෙනවා. ඒගොල්ලන්ගේ දේශපාලනයත් එක්ක මම එකඟ වෙන්නෙත් නෑ. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ජන කොටසකගේ නියෝජනය රවුෆ් හකීම්ගේයි එහෙම නැත්නම් රිෂාඩ් මැතුමාගේ දේශපාලනයට යට කරන්න බෑ. ඒක වැරදි අදහසක්. අපි ඒ අදහස පිළිගන්න බෑ. මොකද මේ රටේ විවිධ ජාතීන් ඉන්නවා, විවිධ ජන කොටස් ඉන්නවා, විවිධ ආගමික අදහන උදවිය ඉන්නවා, විවිධ කුලවලට බෙදිච්ච අය ඉන්නවා. තවම අපි ඒ ප්‍රාථමික අවදී අපි ජීවත් වෙන්නේ. අපි දන්නවා මේ රටේ මුස්ලිම් ජාතිකයෙක්ට හෝ ද්‍රවිඩ ජාතිකයෙක්ට හෝ මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙම නීතියෙන් බාධාවක් නැහැ. නමුත් ඡන්ද ඉල්ලුවට කාටත් එහෙම ජනාධිපති වෙන්න බෑ. ඒක මේ රටේ යථාර්ථය. එහෙම අගමැති වෙන්න පුළුවන්ද? එම අගමැති වෙන්න තියෙන අවකාශය දිතාම අඩුයි. හොඳම අවකාශය තමයි ලැබුණේ ලක්ෂ්මන් කදිරගාවර ඇමතුමාට. ඒක එදා හිටපු එතුමාගෙත් එක්ක හිටපු කට්ටියත් චන්ද්‍රිකා ඇමතුණියට බලපෑම් කරලා ඒක දෙන්න දුන්නේ නැහැ. එතකොට අද මේ රටේ තියෙන තත්ත්ව යථාර්ථය ඒකයි. ඊළඟට අපි දන්න ඇමරිකාව වගේ රටවල් වල ඔබාමට පුළුවන් වුණා ජනාධිපති වෙන්න, මන්මෝහන් සිංහට පුළුවන් වුණා ඉන්දියාවේ අගමැති වෙන්න, ඉන්දියාවේ ජනාධිපති වෙන්න පුළුවන් වුණා අබ්දුල් කලාම් ඇමතුමාට. ඒ රටේ ඉන්න ජනතාවගේ මානසිකත්වය වෙනස් මානසිකත්වයක් තියෙනවා. අපි තවම ඒ මානසිකත්වයට අපි ඇවිල්ලා නැහැ. අපි තාසා ඒ මානසිකත්වයට යන්න. නමුත් ඒකට කාලයක් කියයි. ඒ කාලය එනකම් අපිට බලාගෙන ඉන්න වෙනවා. නමුත් ඒ කාලය එනකම් බලාගෙන ඉන්න අතරතුර ජන කොටස්වල නියෝජනය කප්පාදු වෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියලා, ඒක ජාතිවාදය කියලා ඒක යටපත් කරන හදනවා නම් මං හිතනවා ඒක වැරදි අදහසක්. අපි බලන්න ඕනේ 89 දී අපි දැක්කා මේ රටේ කැරල්ලක් ආවා. ඒ තරුණ දකුණු කැරැල්ලේදී විශේෂයෙන්ම එදා ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවට නියෝජනය එන්න 112ක එදා තිබුණා, 112ක කටවුට් පොයින්ට් එකක් තිබුණා. එදා ප්‍රේමදාස මැතිතුමා ඒ කැරැල්ලෙන් පස්සේ ඒ 112 කටවුට් පොයින්ට් එක අයින් කරා. ඒක 105 කරා. ඒක 105 කරපු හින්දා තමයි අද ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවට එන්න අවකාශය ලැබිලා තියෙන්නේ. 112 තිබුණා නම් අද ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රීවරු එක්කෙනයි දෙන්නයි ඒ අවස්ථාව ලැබෙන්නේ. අද 6 දෙනෙක් 7 දෙනෙක් වගේ එන්න ප්‍රමාණය ලැබිලා තියෙනවා. අද EPDP එකට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේ මේ රටේ ඉන්න සුළු පක්ෂවලට, සුළු ජන කොටස් නියෝජනය කරන පක්ෂවලට පද පාර්ලිමේන්තුවට එන්න, පළාත් සභාවට එන්න ඒ එන්න පුළුවන් අවස්ථාව අද උදා වෙලා තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු නියෝජනය කරන එක හොඳයි. ඒ ඔවුන්ව පාර්ලිමේන්තුවේ එළිය තියනට වඩා මේක ඇතුළට ගෙනල්ලා ඔවුන්ගේ දේශන අපි අහගෙන ඉඳලා වාද විවාද වලට සහභාගී වෙලා හොඳ අදහස් කියනවා. ඒක හොඳ දෙයක්. නමුත් අපි ඔවුන්ව මේ පාර්ලිමේන්තුවෙන් එළිය තියලා තිබුණා නම් නැවත වතාවක් මේ රටේ කැරැල්ලක් එන්න ඉඩකඩ තිබුණා. ඒක අපිට නැහැයි කියලා කියන්න බෑ. මොකද ඔවුන්ට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගී වෙන්න, ඒ ප්‍රජාතන්ත්‍රවාදයට තමන්ගේ අදහස් එකතු කරන්න ඒ සභාවල ඉඩ ලැබෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ රටේ තරුණයෝ කැරලි ගහන එක ඒක අහන්න දෙයක් නෙමෙයි. ඒක තමයි මේ රටේ දේශපාලන ව්‍යාපාරයේ ඉතිහාසයේ
ගරුමන්තුමා විනාඩි දෙකක් ඉතුරු වෙලා
අපි දැක්ක දේ. ඉතින් මම හිතනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය නැති දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අපි බලන්න ඕනේ අපිට මේකෙදි මේ සීමා නිර්ණ කමිටු වාර්තාව තුළ මේ වෙලා තියෙන දේ ගැන. මේකේ පැහැදිලිවම මේ වාර්තාවේ පිළිගන්න බැරි, මේ වාර්තාව ඉදිරිපත් කරපු කොමිසම නොදක්කපු දේවල් තියෙනවා. මම කතා කරයි අපිට තේරෙන්නේ නැත්තේ ඇයි බහු ආසන ක්‍රමය දැක්කේ නැත්තේ? ඇයි බහු ආසනය ඉවත් කරේ? මොකද ඒකේ පදනම? මොකද ඒකේ තර්කය? ඒකට තර්කයක් නැහැ. අපි දන්නවා පළාත් පාලන කොට්ටාශෝල බහු ආසන නම් කරලා තියෙනවා. මන්ත්‍රීවරු දෙන්න තුන්දෙනා පත් වෙන බහු ආසන තියෙනවා පළාත් පාලන ආයතනවල තියෙන කොට්ටාශෝල. නමුත් පළාත් සභාවලට එනකොට බහු ආසන ක්‍රමය ඒක අවෝසි කරලා තියෙනවා. ඇයි ඒක අවෝසි කරේ? ඒක අවෝසි ක්‍රම තුළ පැහැදිලිවම මේ රටේ සුළු ජනවර්ගවල නියෝජනය අවෝසි වෙනවා. ඒක බරපතල වරදක්. ඒක ඒ වගේ බරපතල වැරදි හදාගන්නේ නැතුව මේ ඡන්ද ක්‍රමයකට යන්න බෑ. මේ ඡන්ද ක්‍රමයකට යන එක ගැන අපි එකඟ නැහැ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, ඉතිහාසයේම අපිට මේ රටේ වල ජීවත් වන ජනතාවට විවිධ වූ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න කාටවත් නැහැ කියන්න බෑ. ඒ ප්‍රශ්න අපි පිළිගන්න ඕනේ. ඒ ප්‍රශ්න විවිධත්වය පිළිගැනීමේ පිළිබඳ ප්‍රශ්න මේ රටේ තියෙනවා. ඒ පිළිගැනීම, ඒ විවිධත්වය පිළිගන්නේ නැති හින්දා තමයි අපි අවුරුදු 35කට යුද්ධය කරත් අපි පැටලීලා හිටියේ. ඒ හින්දා අපි බහුතර ප්‍රජාතන්ත්‍රවාදය කියලා, ප්‍රජාතන්ත්‍රවාදය කියලා බහුතර අදහස් වලට සුළුතර අදහස් යටකිරීම ප්‍රජාතන්ත්‍රවාදේ නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදේ නෙමෙයි. ඒක මේ රට තවත් අගාධයකට තල්ලු කිරීමක් පමණක් නොවෙයි. තවත් මේ රට තුළ නොයෙකුත් ගණේ ප්‍රශ්න ඇති කිරීම විතරක් නෙමෙයි, ගැටුම් අලුතෙන් නිර්මාණය කිරීමක් වෙන්න පුළුවන් ගරු සභාපතිතුමනි. ඒ හින්දා අපි නැවත කියනවා ඡන්ද ක්‍රමය අලුත් වෙන්න ඕනේ කියන කෙන වාද විවාද නෑ. මනාප ක්‍රමයට වඩා කොට්ටාශ ක්‍රමය තුළ ඒ ඡන්ද තියෙන වාසි සහගති ගැන අපි සියලු දෙනාම පිළිගන්නවා. නමුත් ඒ අලුත් ක්‍රමය ගෙනීමේදී පැරණි නියෝජනයන් අඩු වෙනවා නම්, පැරණි දේවල් නැති වෙනවා නම්, මන්ත්‍රීකම් අඩු වෙනවා නම් ඒක අපි කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද අපි අලුත් ඡන්ද ක්‍රමයකට යන්නේ අපි තියෙන නියෝජනයන් අඩු කරගන්න නෙමෙයි. අපි අලුත් ඡන්ද ක්‍රමයකට යන්නේ අපිට ලැබුණ දේවල් නැති කරගන්න නෙමෙයි. ඒ ලැබෙන දේවලුත් පියවන නියෝජනය ආරක්ෂා කරගැනීමෙන් තමයි අපි අලුත් ඡන්ද ක්‍රමයකට යන්න අපි ලෑස්ති වුණේ. නමුත් මේ ඉදිරිපත් වෙලා තියෙන කොමිෂන් වාර්තාවේ අඩුපාඩුත් එක්ක අද අපිට මේකට සහයෝගය ලබා දීම ගැන ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, ඡන්දය ඉක්මනට පවත්වන්න ඕනේ කියන අදහසේ අපිත් ඉන්නවා. ඒක මේක බාධාවක් නම්, මේක බාධාවක් නම්, මේ මැතිවරණ මේ තියෙන සීමා නිර්ණ කමිටුවේ වාර්තාව බාධාවක් නම් අපිට පුළුවන් අලුත් නීති ගෙනල්ලා හරි අපිට මෙවර මැතිවරණය හරි පැරණි ඒ මනාප ඡන්ද ක්‍රමයකට යන්න. ඒක අපිට බාධාවක් නැහැ. මං හිතනවා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුත් ඒකට එකඟයි. ඒ හින්දා අපි ඒ එකඟත්වයෙන් අපි වැඩ කරන්නේ. ඒ හින්දා නමුත් මේ සීමා නිර්ණ කොමිසම ඉදිරිපත් කරලා තියෙන අඩුපාඩු රාශියක් තියෙනවා. ඒ අඩුපාඩු හදාගෙන මිසක් මේ තියෙන එක සම්මත කරගෙන අපිට ඉස්සරහට යන්න බෑ. අපි එහෙම යන්න හැදුවොත් අපිට නැති ප්‍රශ්න, අපිට තවත් අලුත් ගැටුම්, අලුත් ප්‍රශ්න මේ රටේ ඇති වෙන්න පුළුවන් කියන එක අවධාරණය කරමින් කාලය ලබා දීමට ස්තුතිවන්ත වෙමින් කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි. දරුව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා.
මූලාසනයේ වුණ කරු මන්ත්‍රීතුමනි, සීමා නිර්ණය වාර්තාව පිළිබඳ සාකච්ඡා කරන මේ අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට මගේ ස්තුතිය පුද කරනවා. මූලාසන මන්ත්‍රීතුමනි, අද මේ විවාදය නීත්‍යානුකූලභාවය පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මොකද මුලින්ම මේ වාර්තාව එදා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා 2014 සැප්තැම්බර් 24 වෙනිදා. ඒ 24 වෙනිදා සම්මත කරලා මාස 4ක් ඇතුළත කමිටුවක් පත් කරලා ඒ වාර්තාව ලබා දෙන්න ඒ කමිටුව කටයුතු කරලා තියෙනවා. දින කිහිපයක් ප්‍රමාද වෙලා තියෙනවා. ඒ කමිටු වාර්තාව අමාත්‍යවරයා විසින් සභානායකවරයා හරහා කතානායකට යොමු කරලන්න සති දෙක කාලයක් තුළ කටයුතු කරන්න ඕනි කියන එක මේ පනත තීර. ඒකත් දින කීපයක් ප්‍රමාද වෙලා හෝ කරලා තීර. හැබැයි ඉන් පස්සේ මේ වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න තිබුණ කාලය පරක්කු කරලා මේක අර බාලගිරි දෝෂය වගේ ප්‍රමාද කිරීම සිද්ධ වෙනවා. ඇමතිවරයා 2018:03:02 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කළා. 3:06 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභාගත කිරීම මාසයක් කාලයක් තුළ 11 වන උපවග්ගන්තයේ නියමයක් ප්‍රකාරව වාර්තාව පාර්ලිමේන්තුවට අනුමත කළ යුතු වෙනවා. මේ වාර්තාව 2018:03:20, 2018:05:22, 2018:07:20 මේ වගේ දින දාලා කවදාවත් මේක විවාදයට ගත්තේ නැහැ. එතකොට මේ පනත අනුව මේ කටයුත්ත සිදුවෙලා නැහැ කියන කාරණාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි මූලස්සන මන්ත්‍රීතුමනි, මේක 3-2 බලයක් 3-2 ඡන්දකින් සම්මත නොවුනොත් කතානායකවරයා විසින් අගමැතිවරයා ප්‍රමුඛ ජනවාර්ගික නියෝජනය වෙන 5 දෙනෙක්ව නම් කරලා කමිටුවකට මේක නිර්දේශයට යොමු කරන්න තියෙනවා. හැබැයි අපි දන්නා තොරතුරු අනුව මේ වෙනකොටත් ඒක පත් කරලා ඉවරයි. එහෙමනම් අද මොකටද මේ මුල්ලාධියර සිදු නොවී කමිටුව පත් කරන්න කටයුතු කරලා තියෙන්නේ? ඒකෙන්ම පැහැදිලි වෙනවා මෙතන්ට මේක ගේන්නේ නැතුව මේ වෙනකොට ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනු ආණ්ඩුවේ මේක ගේන්න කටයුතු කරනවායි කියන කාරණාව. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් කරලා මැතිවරණ කල් දාන්න මේ ආණ්ඩුවට ලොකු උවමනාවක් තියෙනවා. මේ ආණ්ඩුව අංජපචල් ආණ්ඩුවක්. එදා මේ පනත සම්මත කරන වෙලාවේදී සම්මත කරන්න අවශ්‍ය කරන මන්ත්‍රී මෙතන හිටපු නැති නිසා හෙලිකොප්ටර් වල ඇරලා මන්ත්‍රීවරුන්ව ගෙන්නගෙන හරි හදිසියෙ මේක සම්මත කරගත්තා. කතානායක සිද්ධු වුණා ඡන්දය තියෙන වෙලාව පමණ ප්‍රමාද කරලා කටයුතු කරන්න. අපිට මතකයි එදා සමහර ජනතා විරුද්ධ පෙරමුණේ මන්ත්‍රීවරු කිව්වා හරි උජාරුවෙන් අගමැතිවරයාගෙන් පළාත් සභා ඡන්දය තියෙන දිනය අපිට නම් කරගන්න පුළුවන් වුණා කියලා. මං හිතන්නේ මාර්තු මාසේ වෙනකොට ඡන්දේ තියෙනවා කියලා ලොකු ආඩම්බර ලීලාවෙන් කිව්වා අපි මේක සම්මත කරගත්ත අපි ලොකු ජයග්‍රහණයක් කරා කියලා. අද වෙනකොට මේ ඡන්දේ තියාගන්න බැරි වුණා. ආණ්ඩුවේ කොටස්කාරයෝ හැටියට එතුමල්ල ඒ අයට පුළුවන්කමක් ලැබුණේ නැහැ. තමුන්නාන්සේ අපි දන්නවා මේ රටේ මේ පළාත් සභා ක්‍රමය හඳුන්වලා දෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් හැටියට. හැබැයි JR ජයවර්ධන මැතිතුමාගේ ඉඳන් මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනකම් කිසිම ජනාධිපතිවරයෙකුට මේ පළාත් සභා මැතිවරණයේ උතුරු නැගෙනහිර තියන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එදා වර්ධරාජ පෙරමාල්ල වගේ අන්තවාදී නායකයෝ අද උතුරේ ඉන්න මහමැතිවරයා වගේම එදත් එතුමල්ලා ඒ කටයුතු කරපු ආකාරය නිසා උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති වුණා. අවුරුදු 20 25ක් උතුරු නැගෙනහිර පළාත්වල ඡන්දෙ තියාගන්න බැරි වුණා. අවසානයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට යුද්ධය අවසන් කරලා තමයි මැතිවරණය තියන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අද විපක්ෂ නායකවරයා මේ පාර්ලිමේන්තුව තුල ඉන්න එතුමා ආණ්ඩුවට සහයෝගය දෙන ආණ්ඩුවේ කොටස්කාරයෙක් හැටියට එතුමා ලැජ්ජ වෙන්න ඕනේ. තව දින 40 ගානකින් මේ උතුරු පළාත් සභාව විසිරුවාරිනවා. උතුරේ මැතිවරණයක් තියාගන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. උතුරේ ජනතාව ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැගෙනහිර පළාතේ ජනතාවගේ විසිරුවාරලා තියෙන පළාත් සභාවල ජනතාවගේ ඒ අයිතිය අද මේ ආණ්ඩුව නැති කරලා තියෙනවා. පළාත් පළාත් පාලන මැතිවරණයේදී
මේ තත්ත්වෙම උදා වුණා.
පළාත් පාලන මැතිවරණයේදී මේ තත්ත්වෙම උදා වුණා උලස්සන මන්ත්‍රීතුමනි. එදත් මහලොකුට මේ ආණ්ඩුව ඇවිල්ලා පළාත් පාලන මැතිවරණය කල් දාලා හොඳ ක්‍රමයක් කියලා ඉදිරිපත් කරපු ක්‍රමය අද රටේ නායකය පවා කියනවා මේ ක්‍රමේ රටට සුදුසු නැහැ කියලා. ඒකයි මං කිව්වේ මේ ආණ්ඩුව අංජපචල් ආණ්ඩුවක්. ජනාධිපති කරන දේ අගමැති දන්නේ, අගමැති කරන දේ ජනාධිපති දන්නේ, කැබිනට් එක දන්නේ. මේ ආණ්ඩුව කරන්නේ රට ප්‍රපාතයට ගෙනියන එක කියන එක මේ අවස්ථාවේදී මතක් කරන කරු මූලස්තර මන්ත්‍රීතුමනි. මං දන්නවා කාලය අවසන් නිසා මා මියන්ටන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ගරු තිලකරාජ මන්තුමා, තුමාට විනාඩි 5ක් තියෙනවා. ඒ දෙකම මුජබර් රහමන් ගරු මන්තුමාට මුලසුනට
ඒකත් මගේ කැපෙනවද නැහැ
නෑ.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, நீங்கள் வந்தமர்ந்த 25 செகண்ட்கள் என்னுடைய உரையை பாழாக்காதனை நினைக்கிறேன். ஏனெனில் மிக குறைந்தளவான நேரமே இந்த முக்கியமான விவாதத்தில் எங்களுக்கு கிடைத்திருக்கிறது. நீங்கள் உரையாற்றும் போதும் கூட இந்த சபையிலே மிக முக்கியமான விடயங்களை முன்வைத்து விட்டு இப்போது தலைமை ஆசனத்துக்கு வந்திருக்கிறீர்கள். பொதுவாக இந்த மாகாண சபை தேர்தல் திருத்த சட்டத்தோடு இந்த நாட்டிலே பரவியிருக்கக்கூடிய மிக முக்கியமான விஷயம்தான் சிறுபான்மை கட்சிகள் புதிய தேர்தல் முறைமைக்கு எதிரானவர்களாக இருக்கிறார்கள் என்பது போன்ற ஒரு கருத்து பரவியிருக்கிறது. அதனை இந்த சட்டம் நிறைவேற்றப்படும் நாளில் அதற்கு ஆதரவாக வாக்களித்தவன் என்ற வகையிலே நாங்கள் மறுத்துரைக்க வேண்டிய தேவை இருக்கிறது. நாங்கள் உண்மையிலேயே இந்த நாட்டில் விருப்பு வாக்கு முறை ஒரு பிரச்சனையான முறையாக இருக்கிறது என தேசிய ரீதியாக எழுந்த கருத்துக்கு இசைந்து இந்த நாட்டிலே எல்லோரும் ஒத்துழைத்து ஒரு தேர்தல் முறை மாற்றம் கொண்டு வர வேண்டும் என்கின்ற அடிப்படையில் முன்வைத்த கருத்துக்கு ஒத்திசைவாகத்தான் அன்று இந்த தேர்தல் முறை மாற்றத்திற்காக நாங்கள் ஒத்துழைத்தோம். சிறுபான்மை கட்சிகள் சிறு கட்சிகள் வழங்கிய ஒத்துழைப்பை அடிப்படையாக வைத்து கொண்டு அவசர அவசரமாக எல்லை மீள் நிர்ணயத்தை செய்து புதிய தொகுதியை உருவாக்கி சிறுபான்மை சமூகத்தின் அல்லது சிறு கட்சிகளின் பிரதிநிதித்துவத்தை பாராளுமன்றத்திலோ அல்லது மாகாண சபையிலோ இல்லாதொழிக்கின்ற வகையில் முன்வைக்கப்படுகின்ற எந்த ஒரு முறைமைக்கும் நாங்கள் எதிரானவர்களாக இருப்போம் என்கின்ற அடிப்படையில் தான் இன்று நாங்கள் இந்த எல்லை மேல்நிலை சபையின் மேல்நிலை சபை அறிக்கையை நாங்கள் எதிர்த்து வாக்களிக்க தீர்மானித்திருக்கின்றோம். உண்மையில் இந்த சிறுபான்மை கட்சிகள் அல்லது சிறு கட்சிகள் வழங்கிய ஒத்துழைப்பினை தேசிய கட்சிகள் எவ்வாறு பெற்றுக்கொள்கின்றன என்பது தொடர்பான வாத பிரதிவாதங்கள் இருக்கின்றன. அன்றைய திகதி எனக்கு நன்றாக ஞாபகம் இருக்கிறது. சரியாக ஒரு வருடத்திற்கு முன்பதாக இந்த பாராளுமன்றம் இத்தகைய ஒரு சட்டத்தை நிறைவேற்றுவதற்கு முற்பட்ட வேளை நாங்கள் ஐக்கிய தேசிய முன்னணியின் உறுப்பினர் கட்சிகளாக சிறுபான்மை சிறு கட்சிகள் நாங்கள் ஐக்கிய தேசிய கட்சியுடனே கூட அன்று நாங்கள் முரண்பட வேண்டிய நிலைமை ஏற்பட்டது. நாங்கள் அன்றே தெளிவுபடுத்தினோம், நாங்கள் தேர்தல் முறை மாற்றம் ஒன்றுக்கு தயாராகவே இருக்கிறோம். பொதுவாக தேசிய ரீதியாக நடைபெறுகின்ற தேர்தல்கள் ஒரு பிரச்சனைக்குரிய முறைமையாக காணப்படுகின்ற பட்சத்தில் அதனை நாங்கள் மாற்றியமைப்பதற்கு ஒத்துழைக்க தயார். ஆனால் அந்த ஒத்துழைப்பு என்பதை பிழையாக புரிந்து கொண்டு தங்களுக்கு தேவையான வகையிலே அதனை மாற்றியமைப்பதற்கு எந்த கட்சி முன் வந்தாலும் அதனை நாங்கள் எதிர்க்கவே செய்வோம் என்கின்ற அடிப்படையில் ஐக்கிய தேசிய முன்னணியோடு நாங்கள் அன்று முரண்பட்ட அடிப்படையில் பல்வேறு வாத பிரதிவாதங்களை இந்த சபைக்கு வெளியே செய்து பிரதமர் உள்ளிட்ட கட்சி முக்கியஸ்தர்கள் வழங்கிய உத்தரவாதங்களின் அடிப்படையில் தான் பல்வேறு நிபந்தனைகளை முன்வைத்து நாங்கள் அந்த திருத்த சட்டத்திற்கு ஆதரவளித்தோம். அதன் அடிப்படையில் இன்று எல்லை மீள் நிர்ணய அறிக்கை வந்திருக்கிறது. எல்லை மீள் நிர்ணயம்தான் உள்ளூராட்சி தேர்தலாக இருக்கட்டும் அல்லது இந்த மாகாண சபை தேர்தலாக இருக்கட்டும் அல்லது இனிவரும் காலங்களில் பாராளுமன்ற தேர்தலாக இருக்கட்டும் எந்த தேர்தலாக இருந்தாலும் இந்த நாட்டில் எல்லை மீள் நிர்ணயம் செய்யும் போது ஒரு எல்லை தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே ஒரு விடயத்தை அழைத்துச் சொல்ல முற்படுகின்றேன். ஒரு எல்லை கவனமாக கவனிக்கப்பட வேண்டும், இதய எல்லைகள் மாற வேண்டும். இந்த நாட்டில் தேசிய கட்சிகளின் இதய எல்லைகள் இன்னும் மாறாமல் இருக்கின்றது என்பதை இந்த சபையிலே பதிவு செய்ய விரும்புகின்றேன். அவர்கள் எல்லா மக்களையும் உள்வாங்கக்கூடிய நீங்கள் சொன்னது போல எல்லா சமூகத்தோரும் உள்ளாங்கக்கூடிய திறமையுள்ளவர்கள் உயர்ந்த இடத்திற்கு வரக்கூடிய வகையிலே மாற்றியமைப்பதற்கு தயாராக இல்லை. இந்த இத்தகைய எல்லை மீள் நிர்ணயங்களின் போது இனத்துவ ரீதியான பார்வை, பிரதேச ரீதியான பார்வை, மத ரீதியான பார்வை அடிப்படையாக வைத்துக் கொண்டு எல்லை மீள் நிர்ணயத்தை செய்கின்ற போது இத்தகைய பின்னடைவுகளை நாங்கள் சந்திக்க வேண்டி வரும். இலங்கை ஒரு பல்லின நாடு என்கின்ற வகையிலே, பல்லின அங்கத்துவமுடைய நாடு என்கின்ற வகையிலே, பல இனத்தவர்களும் இந்த நாட்டிலே வாழ்கின்றார்கள் என்கின்ற வகையிலே பொது அடிப்படையில் இது முறையான எல்லை மீள்நிர்ணயம் செய்யப்பட வேண்டும். என்னை பொறுத்த வரைக்கும் இந்த நாட்டிலே நிர்வாக ரீதியான எல்லை மீள் நிர்ணயத்தை முதலில் சரியாக மேற்கொண்டு சரிசமமாக மேலே பகிரப்படுகின்ற வளங்கள் இந்த கிராம மட்டம் வரைக்கும் சகலருக்கும் சென்று கூறக்கூடிய சராசரியாக ஒரு கிராம சேவகர் பிரிவுக்கு இத்தனை சனத்தொகை என்பதை முதலில் நிர்வாக ரீதியாக பிரிக்க வேண்டும். பிரதேச செயலகங்களை முதலில் நிர்வாக ரீதியாக பிரிக்க வேண்டும். அப்போதுதான் வளங்கள் சரியாக சென்றடையும். அப்போதுதான் இனப்பிரச்சினை முதல் அனைத்து பிரச்சனைகள் எழும்புவதை நாங்கள் தடுக்க முடியும். இப்போது கூட நுவரெலியா மாவட்டத்தின் பிரதேச செயலகங்களை பிரிப்பது சம்பந்தமாக நான் 2016 முன்வைத்த ஒத்திவைப்பு வேலை பிரேரணை இப்போதுதான் அது அமைச்சரவை பத்திரமாக மாற்றப்பட்டு இன்னும் சற்று நேரத்துக்கு முன்பதாக 5 நிமிடத்துக்கு கூட அமைச்சரோடு நாங்கள் அது தொடர்பாக வாத விரோதிவாதங்களிலே ஈடுபட வேண்டி இருக்கிறது. காரணம் என்ன? அன்று முன்வைத்த கோரிக்கை இன்றும் கூட நிறைவேறாமல் இருக்கிறது. ஆண்டுகள் 2000 கூட எல்லை மீள்நிலைய முறையாக செய்யப்படாமல் இந்த நாட்டிலே நிர்வாக முறைமையே சரியாக முன்வைக்கப்படாத நிலையில் அதனையொட்டிய எல்லா எல்லை மீள்நிலையும் இழுவறி நிலையிலே தொடர்ந்து கொண்டிருக்கிறது. எனவே இந்த புதிய தேர்தல் முறைக்கு நாங்கள் எதிரானவர்கள் அல்ல. ஆனால் அந்த புதிய தேர்தல் முறையை வடிவமைக்கும் போது அது மனந்திறந்த எல்லை மீள்நிலையம் ஒன்றின் ஊடாக மேற்கொள்ளப்பட வேண்டும். அதற்கு எதிர்காலத்தில் ஆதரவு வழங்குவோம். இன்றைய நிலையில் இந்த எல்லை மேல் நிர்ணய அறிக்கையை நாங்கள் எதிர்த்து வாக்களிக்கின்றோம் என கூறிக்கொண்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
நன்றி. மீளங்கட்ட ඔව් විමල් වීරවංශ මන්ත්‍රීතුමා
ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි ඊයේ මම සභාවේ නොහිටිය අවස්ථාවක ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා මගේ නම සඳහන් කරමින් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා ඒ ප්‍රකාශය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා දෙසට අත දිගු කරමින් හැබැයි ඔයගොල්ලන්ගේ මම කියන්නේ ඔබතුමාගේ කාලේ නෙවෙයි JVP එකත් ඔය ටැලිබාන් ක්‍රණයට වග කියන්න ඕන. ඒ කාලෙත් එක එක කලාකරුවෝ මැරුවා. කලාකරුවන්ට දඬුවම් දුන්නා. තමන්ගේ පණිවිඩය නොදන්න අයට දඬුවම් දුන්නා. ඔබතුමන්ලාගේ පරපුර නෙවෙයි අපි කතා කරන්නේ වෙනම යුගයක් ගැන. විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඒ කාලේ මම දන්නවා. මම එතුමාගේ හොඳ මිත්‍රයෙක්. ඔය සටන්කාමී යුගයේත් එතුමාගේ මතයට සම්බන්ධ නොවන අය හොයාගෙන ගිහිල්ලා යම් යම් හිරිහැර කළා. ඒක තමයි මංගල සමරවීර මැතිතුමා මේ සභාවේ මං සම්බන්ධයෙන් කියන්නේ. මම එතුමට අභියෝග කරන්න කැමතියි. මේ කියන කාලේ මවිසින් හිරිහැර කරන ලද පුද්ගලෙක් කොහේ හරි පොලිසියක පැමිණිලක් දාලා තියෙනවනම් මට විරුද්ධව චෝදනාවක් කරලා තියෙනවනම් තමුනාංශයක ඔප්පු කරලා පෙන්නන්න මම මේ මන්ත්‍රී ධූරය අතහරින්න ලෑස්තියි. හැබැයි එහෙම නැතුව මම සභාවේ නොසිටි අවස්ථාවක අපි අපරාධවලට සම්බන්ධයි කියන විදිහේ අර්ථකථනය වෙන විදිහේ ප්‍රකාශයක් මගේ නම සඳහන් කරමින් කිරීම මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් මම ඔබතුමාට අභියෝග කරනවා මේක පුළුවන් නම් මේ කියන චෝදනාව පුළුවන් නම් ඔප්පු කරන්න කියලා ඒ වගේම තමුන්වංශයට අලුත් මිත්‍රයෝ ටික හොඳ ළමයි කියලා පෙන්වන්න ඕන වුණාට අපි ඔයකට පටලව ගන්න එපා. ඒගොල්ලෝ ඕගොල්ලොන්ට කීකරුයි තමයි. ඔබතුමාලගේ සපත්තුව වුණත් පිහිදයි. ඒක ඒගොල්ලොත් එක්ක යාළු මිත්‍රකම් තියාගන්න අපිව මේ පටලවලා වැරදි චෝදනා කරන්න එන්න එපා කියලා මම මංගල සමරවීර මගේ පැරණි මිත්‍රයාගෙන් ඉල්ලා හිටනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.
මුලාසනේ මන්ත්‍රීතුමනි.
ඔව්.
ඉස්සෙල්ලාම මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකකුත් නෙමෙයි. අත් වශයෙන්ම ඒවා ඔප්පු කරන්න බෑ මොකද ඒ කාලේ මටත් මතකයි මෙතුමන්ලා කරපු ඒවා ගැන කතා කරන්න ගියොත් ඔප්පු කරන්න ගියොත් ඊටත් වඩා දඬුවම් ලැබුණා ඒක නිසා මේවා පොලිසියේ තියෙන පැමිණිලි පෙන්වන්නේ කියන එක විහිළුවක් නමුත් මේ වගේ කතා මම ගොඩක් අහලා තියෙනවා ඒක නිසා මම කියපු දේ මම යම් විශ්වාසයක් ඇතුව කිව්වා මම ඒක වෙනස් කරන්නේ
ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමනි
අරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි මමත් මෙතුමා ගැන ගොඩක් දේවල් අහලා තියෙනවා. ඒ අහලා තියෙන ඔක්කොම මෙතන කියන්න ගත්තොත් මෙතුමට රෙද්දක් ඇඳන් ඉන්න බැරි වෙනවා.
රයිට් බොහොම ස්තුතියි. ගරු මීළඟට SM චන්ද්‍රසේන මන්ත්‍රීතුමා. ගරුතුමාට තියෙනවා විනාඩි 5ක්.
මුලසන සින්න මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ මැතිවරණ කොට්ටාෂ නිර්ණය පිළිබඳව අපි කතා කරනකොට අපේ මතකයි පළාත් පාලන මැතිවරණයේදී අපේ පයිසර් මුස්තාපා ඇමතිතුමා අවුරුදු ගාණක් මාන්සලා පළාත් පාලන සංශෝධන පනත ඉදිරිපත් කරා. කළා අපි මැතිවරණයකට ගියා. මේ මැතිවරණයේදී 60:40 අනුපාතය තමයි මේ මැතිවරණය පැවැත්වුවේ. එතකොට අපි දැක්කා අපි උදාහරණ හැටියට මේ මැතිවරණයේදී පළාත් පාලන මැතිවරණයේදී 60:40 මැතිවරණය තුලින් ලැබිච්ච ප්‍රතිඵල මොනවද කියලා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය සභාව කොට්ටාස 20ම අපි ජයග්‍රහණය කරා. ඒ මන්ත්‍රීවරු 20පත් වුණා. හැබැයි තවත් 18 දෙනෙක් පත් වෙලා ඉන්නවා. මේ කොහෙන් පත් වුණාද කියන එකවත් අපි දන්නේ නැහැ. ඔන්න ඡන්ද ක්‍රමේ. අනුරාධපුර නගර සභාවේ මන්ත්‍රීවරු 15ක් කොට්ටාස 15ම ජයග්‍රහණය කරා. හැබැයි තවත් මන්ත්‍රීවරු 14ක් පත් වෙලා තියෙනවා. ඔය 60:40 ක්‍රමයේ යටතේ. හැබැයි 50 ආපුවම ඒ වගේ මට මතකයි ඒ පළාත් පාලන මැතිවරණය තුලින් සභාපති තෝරන්න යනකොට කාසිය උඩ දාලා තමයි මන්ත්‍රීවරු තේරුවේ. සභාපතිවරයා තේරුවේ. එතකොට මේ 50 ක්‍රමයේ ආපුවම අපි දන්නවා පැහැදිලිවම පළාත් සභාවේ බලය ගන්න කාසිය උඩ දාන්න වෙනවා. එහෙම තමයි පළාත් සභාවේ මහ ඇමතිවරයා තෝරන්න වෙන්නේ පළාත් සභාව කොයි පැත්තටද කියලා තෝරා ගන්න වෙන්නේ. සම මේක ඉතාම අසාර්ථක ක්‍රමයක්. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි මේ අද කතා කරන මන්ත්‍රීතුමාලා ආණ්ඩු පක්ෂය ගිය පනත ඉදිරිපත් කරනකොට බොහොම හොඳයි කියලා තමයි කතා කරේ. දැන් අද තමයි මේ හුඟක් විවේචන පේන්නේ මෙතුමාලාට. එදා මේකට විරුද්ධව ඡන්දය දුන්නා නම් මේ වුණ පළාත් සභාව මැතිවරණය තියන්නත් තිබුණා. හැබැයි මාස ගණන් ගියාට පස්සේ තමයි මේකේ ගුණ දෝෂ දැකලා තියෙන එක අපිට තියෙන කණගාටුව. ඒ වගේම අපි දන්න මේ පළාත් සභාව මැතිවරණය කල් දැමීම නිසා මේකට ලොකු අසාධාරණයක් රටේ ජනතාවට වෙලා තියෙනවා. සර්වජන ඡන්දායිතිය තියෙන ජනතාවට. ඒ වගේම මම දන්නවා මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ 50%කටත් වැඩිය පළාත් සභාව නියෝජනය කළා පළාත් සභාවෙන් දැන් ආපු අය ඉන්නේ මමත් එක්ක ගත්තාම. එතකොට අපිට ඉස්සරහට ප්‍රාදේශීය සභාවෙන් දැන් පළාත් සභාවට ඇවිල්ලා පළාත් සභාවෙන් දැන් පාර්ලිමේන්තුරෙන් මේ පාර කැපිලා තියෙන මේ ක්‍රමේ අද සම්පූර්ණ නැවතිලා තියෙනවා එක පැත්තකින් ගත්තාම. අනිත් පැත්තෙන් ගත්තාම පළාත් සභා පරිපාලනය තුල ගත්තාම පළාත් පරිපාලනය ගත්තාම 75%ක් විතර පරිපාලන කටයුතු කරන්නේ පළාත් ඒ පළාත් තුල පළාත් සභාවේ. සංවර්ධන කටයුතු වලින් 75%කටත් වැඩිය වැඩ කරන්නේ පළාත් සභාවේ. ඒතර දැන් මේ පළාත් සභා මාසේ අපි උදාහරණ වශයෙන් ගත්තාම උතුරු මැද සමරගමු සහ නැගෙනහිර පළාත් මේනකොට විසිරුලා තියෙන පළාත් සභාවල පරිපාලන කටයුතු හරියට කරෙන්නේ නැහැ, සංවර්ධන කටයුතු කරෙන්නේ නැහැ. එදා ඇමතිවරු ළඟට ගිහිල්ලා පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ගිහිල්ලා කියන්න තිබුණා අපේ වැව හදලා දෙන්න, පාර හදලා දෙන්න, පාසලක තියෙන අඩුපාඩු, රෝහලක තියෙන අඩුපාඩු අද කියන්න මහජන නියෝජ්‍යෝ නැහැ, නිලධාරීන්ට ඕන හැටියට තමයි වැඩ කරන්නේ. අපි දැක්කා පළාත් පාලන අවුරුදු 3 මාරක් පළාත් පාලන ඡන්දය කල් දාපු නිසා අද හුඟක් දූෂණ වෙලා තියෙනවා පළාත් පාලන ආයතනවල. දැන් ඕඩිට් කරුණේ අහු වෙනවා. ඒ වගේම මේ පළාත් සභා මේ විදිහට කල් දාපුවා වෙන දූෂණ වංචා අකර්මණ්‍ය තත්ත්වේ කොතරද කියලා කියන්න බෑ. මේක ජනතා වැඩ කරන විශාල අසාධාරණයක්. අපි දන්නවා දැන් පයිසර් මුස්තාපා මහත්තයා දැන් උදේ කිව්වා තවත් මේක කොමිටියක් පත් කරලා ආයෙ මාස දෙකකට ගිහිල්ලා ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා ආයෙ ආපහු එන්න ඕනේ කියලා. තව මාස ගණන් මේක අදින්න යන්න එපා, අවුරුදු ගණන් අදින්න යන්න එපා. මේක විශාල අසාධාරණයක්. ඒ වගේම අපි දන්නවා ඡන්දය කල් දැමීමේ ප්‍රතිඵලය තමුන්නාසලා බුද්ධි විඳා. ඔය පළාත් පාලන මැතිවරණය කලින් තිබ්බනම් මුල් කාලේ තිබ්බනම් පළාත් පාලන මැතිවරණය ඔච්චර පරාජයක් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ ඡන්ද කල් දැමීමෙන් ජනතාව වෙනස් වෙනවා තමන්ගේ ප්‍රශ්න වගාරින්න පුළුවන් කියලා.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
හිතනවනම් ඒක ලොකු වැරද්දක්. ඒ වගේ අවසාන වශයෙන් මම කියන්න කැමති දැන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා අපිට ලියුමක් එවලා තියෙනවා ඡන්ද නාමලේඛනය සකස් කරනට දැන් ලියාපදිංචි කරන්න ජනතාව කැමති නැහැලු ඡන්දදායකයෝ. මොකද ඡන්ද තියන්න එපා ලියාපදිංචි වෙන්න. ඒ නිසා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට අපිට ආයතනා කරන්න වෙලා තියෙනවා ජනතාව ඡන්ද නාමලේඛනය සකස් කරන්න යොමු කරන්න. ඒ තත්ත්වයට වැටිලා තියෙන අද රට සහ මේ පරිපාලනයේ ඒක පිළිබඳව තමුන්නාසලා විශේෂ අවධානය යොමු කරලා පුළුවන් තරම් ඉක්මනින් ඡන්ද තියන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
බොහොම ස්තුතියි. ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමා
සුසී මුලසඳුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද පළාත් සභා සීමා නිර්ණ කිරීමේ කමිටු වාර්තාවේ විවාදයේදී මතක් කරන්න ඕනේ 1978 ආණ්ඩුකම ව්‍යවස්ථාවක් හඳුන්වලා දීලා නව මැතිවරණකමයක් හඳුන්වලා දෙනකොට එදා එක්සත් ජාතික පක්ෂය විරුද්ධව විශාල හඬක් නැගුවා. හැබැයි අද මේ තියෙන තත්ත්වයත් එක්ක බලද්දී එදා අපි එක්සත් ජාතික පක්ෂය ගෙනාවු මැතිවරණ ක්‍රමය කොච්චර සාර්ථකද, කොච්චර නීතියානුකූලද, කොච්චර වටිනවාද කියන එක අද මුළු රටේම ජනතාව තේරුම් ගිලා තියෙනවා. මේ තේරුම් ගන්න බැරි පිරිසක් ඉඳන් කෑ ගන්නවා. හැබැයි මේක මතක් කරලා දෙන්න ඕනේ මේ මැතිවරණ ක්‍රමය පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරේ අපේ ආණ්ඩුවේ නෙමෙයි. මේක මුලින්ම යෝජනාව දුන්නේ යෝජනා කරේ පසුගිය ආණ්ඩුවේ. මේක විතර නෙමෙයි පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ සභාපතිවරුන් ඡන්දේ අයවැය පරිදි මාරු කරන්න පටන් ගත්තා. මොකද වුනේ? එක දිගටම සිද්ධ වුණා පළාත් පාලන ආයතනවල සභාපතිවරු මාරු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක සංශෝධනය කළා. මේක හයන් දැන් මෙතන කතා කරන්නේ හරියට මේ ඔක්කොම මේ යහපාලන අනුපත්තල කරා වගේ. මේක හොඳට මතක තියාගන්න තමුන්නාසලා කාට තමයි යෝජනා වුණේ? තමුන්නාසලා කාට සීමා නිර්ණය පටන් ගත්තේ? මට මතකයි අණ්ඩාතු නගර සභාවේ එක කොට්ටාස සීමා නිර්ණය කළා තිබා තාප් එක පාටක් කියලා. ඒ නිසා ඒ වගේ තිබිච්ච එකක් තමයි මේ මට්ටමට වෙනස් කරන්න ඇවිල්ලා අද අවුල ඔබට වත්ලා තියෙන්නේ. අද විශේෂයෙන් මතක කරලා දෙන්න ඕනේ අපේක්ෂක ලයිස්තු අංක 1 අපේක්ෂක ලයිස්තු අංක 2 ලයිස්තුගේ ලයිස්තු දෙකක් තියෙනවා. අංක 2 ලයිස්තුවේ අපේක්ෂක සභාවට යන්න නම් තමන්ගේම පක්ෂය අංක 1 ලයිස්තුව අංක 1 අපේක්ෂක පරද්දන්න ඕනේ. ඒක නෙමෙයි ක්‍රමය. ඒ වගේම සභාපතිකම ගන්න නම් තමන්ගේ කොට්ටාස අරන්නට තමන්ගේ පක්ෂයම අනිත් කොට්ටාස වල අපේක්ෂක පරද්දන්න සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි මේ ඡන්ද මැතිවරණකම ඇදිලා තියෙන්නේ. ඒ වගේම අපි මුලදී මේක බලාපොරොත්තු වුණා බොහොම නිර්ධනවත් අපේක්ෂකයන් බුද්ධිමතුන්ට විචාරකයන්ට සභාවට යන්න ඒ වගේම මන්ත්‍රීතුමන් ලබගන්න අවස්ථාවක් කියලා. අද ඒකෙම වෙලා නැහැ. අපි දන්නවා පෞගේ කාලේ සභාව වලට මැතිවරණයෙන් පස්සේ පත්වෙච්ච මන්ත්‍රීවරු පක්ෂ මාරු කරලා සල්ලි වලට විකුණනවා. අද මතක් කරලා දෙන්න ඕනේ එකට එකතු වෙලා ප්‍රාදේශීය සභාව පිටනවා කියලා කියපු සමහර මන්ත්‍රීවරු ලයිස්තුවෙන් මන්ත්‍රීතුරු අරගෙන ඊළඟ ලක්ෂ 20 විකුණිච්ච අවස්ථාව තිබුණා. සා ලක්ෂ 20 විකුණන විතර නෙමෙයි උපසභාපතිකම ඉල්ලපු අවස්ථාව තිබුණා. ඒ වගේ ඩීල් දාන ක්‍රමයක් පාට මේකපත් වුණා. මේ සම්පූර්ණ මේ කටයුත්ත මේ මැතිවරණ ක්‍රම වෙනස් කරන ක්‍රමවේදය මේ යෝජනාව ගෙනාවේ අපේ ආණ්ඩුවේ පෞගේ ආණ්ඩුවේ ගෙන මතක් කරන්න. මේ විවේචන කරනවා අපි මේවා. අද මේගොල්ලෝ ලැස්සිනවා මේකම විවේචනය කරන. ඒක නිසා මේක මුස්තාපෑමතුමා ගෙනාපු ක්‍රමයක්වත් එහෙම නැත්නම් යාපාලන ආණ්ඩුවෙන් ගෙනාපු එකක්වත් නෙමෙයි. මේක එදා රාජපක්ෂ උන්නලගේ ආණ්ඩුවෙන් ගෙනාපු යෝජනාව. ඒක මතක් කරලා දෙන්න ඕන. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමා කාලය අවසానයි කාලය අවසන්.
ඒ වගේම මට මතකයි මගේ කොටසේ ලක්ෂ 20ක මුදලක් මගෙනුත් ඉල්ලුවා අපේ පැත්තේ. ඒ වගේ මැතිවරණ කොමයක් මේක පරද්දනවා කියන එක දෙකක් ගැන කතා කරන්න දෙයක් නැහැ. මේක වෙනස් වෙන්න ඕනේ.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 5යි.
ගරු මුණාසනාරුඩු මන්ත්‍රීතුමනි, පළාත් සභා ඡන්ද විමසීමේ සීමා නිර්ණය කමිටු වාර්තාව ගැන සාකච්ඡාවට කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන් ඔබතුමාගෙන් විමසීමක් කරන්න තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ගරු මන්ත්‍රීතුමනි, අපිට දැනගන්න තියෙනවා මේ අවස්ථාවේ 4 සහ 5 සැප්තැම්බර් 4 වෙනිදාත් 5 වෙනිදාත් පාර්ලිමේන්තුව නොපවත්වා ඉන්න තීරණය කළා තියෙනවා කියලා. මේ අපිට ලැබිලා තියෙන දින දර්ශනය අනුව 4 වෙනිදාත් 5 වෙනිදාත් 6 වෙනිදාත් 7 වෙනිදාත් කියන දවස් 4ම පාර්ලිමේන්තුව රැස් කිරීමට නියමිතයි. ඔබතුමාට මේ ගැන කියන්න පුළුවන් ද 4-5 දැනටම තීරණය කළා තියෙනවද පාර්ලිමේන්තුව රැස් නොවි ඉන්න?
ගරු මන්ත්‍රීතුමා, ඒ පිළිබඳව එහෙම මාව අපිව දැනුවත් කරලා නැහැ තවම.
හොඳයි මන්ත්‍රීතුමා, මේ වෙනකොටම තීරණේ අරගෙන තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ 5 වෙනිදා මේ රටේ මේ ආණ්ඩුවට විරුද්ධ ජනකායක් අති විශාල ජනකායක් කොළඹට එනවා තමුන්නා මේ ආණ්ඩුවට තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒකට බය වෙච්ච ආණ්ඩුව 4 වෙනිදාත් 5 වෙනිදාත් පාර්ලිමේන්තුව රැස්ව කරන්න තීරණය කළා තියෙනවා. ඒක ඊටාම අසාධාරණ ක්‍රියාවලියක්. ඒ හින්දා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා කතානායකතුමාගේ අවධානය යොමු කළා මේ සලසුම් කළ තියෙන දිනවලට පාර්ලිමේන්තුව රැස් කරන්න අවශ්‍ය තීරණය ගන්න කියලා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ ඡන්ද ක්‍රමය ගැන කතා කරද්දී ආණ්ඩු පක්ෂය අද ඊට පක්ෂව ඡන්දය නොදී ඉන්න කටයුතු කළා තියෙනවා. හැබැයි අපි අහනවා මේ ඡන්ද ක්‍රමය මේ ආණ්ඩුවේම නිර්මාණයක්. එදා අත උස්සලා ඡන්දෙ දීපු අය ඔවුන්ට තවදුරටත් මැතිවරණය කල් දාගන්න ඕනේ හින්දා අද වෙනකොට තීරණය කළා තියෙනවා ඡන්දෙ නොදී ඉන්න. ඒ හින්දා තමන්ම ගෙනාපු පනතක් තමන්ම එදා හොඳයි කිව්වේ ඡන්දේ කල් දාගන්න අවශ්‍යතාවයක් තිබ්බ හින්දා ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න නැවත වාරයක් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජනතාවගේ ඇස්වලට වැලි ගැසීම ගැන අපි කනගාටු වෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ අද කතා කරා මේ මැතිවරණ ක්‍රමය ගැන. හැබැයි එදා විපක්ෂයේ හැටියට අපි ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම කිව්වා මේ මැතිවරණ කල් දාන්න ගේන පනතට සහයෝගය ලබා දෙන්න එපා කියලා. හැබැයි එදා 3-2 බලයක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට මේ රටේ පළාත් සභා ඡන්ද ටික කල් දාන්න දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ හින්දා අද ජනතා විමුක්ති පෙරමුණට මේ අද සීමා නිර්ණය වාර්තාව ගැන කතා කරන්න කිසිසේත්ම අයිතියක් නැහැ. විපක්ෂයේ හැටියට එදා වූ ආණ්ඩුවේ කණ්ඩායමක් හැටියට කටයුතු කරා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අද මූලික කාරණය තමයි ජනතා විමුක්ති පෙරමුණ රජයට මැතිවරණයකට මුණ දෙන්න බැරි හින්දා ඒ සඳහා සහයෝගය දක්වන්න අවශ්‍ය වැඩ කටයුතු කිරීමයි. එහිඳ එදා අඩනිරුවත් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ අද හවස 6:00 වෙද්දී සම්පූර්ණයෙන්ම නිරුවත් වෙනවා කියන කාරණාව අපි ඊටාම පැහැදිලිව මේ රටේ ජනතාවට කියනවා. ඒ වගේම ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි, මේ මැතිවරණය ඊටාම පැහැදිලිව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා පැරණි ඡන්දකමේට ආවොත් මාස 3ක් ඇතුළත මේ ඡන්දය පවත්වන්න පුළුවන් කියලා. එහෙනම් අපි යෝජනා කරනවා වහාම මැතිවරණයක් ලබා දෙන්න, ඉක්මනින්ම මැතිවරණයක් ගන්න පුළුවන් ක්‍රමවේදය හදන්න. ඇයි මැතිවරණ වලට ආණ්ඩුව බය? ඇයි ආණ්ඩුව හොඳ දේවල් කරලා තිනවන ජනතාව ඉදිරියට යන්න බැරි? එදා පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණය මේ ඡන්දකමේ යටතේ ආණ්ඩුව ජයග්‍රහණය කරලා තිබ්බනම් අනිවාර්යෙන්ම පළාත් සභාව මැතිවරණය මේ ඡන්දකමේ යටතේ පවත්වනවා. එදා අන්ත පරාජයක්. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් ලැබපු හින්දා තමයි අද මේ මැතිවරණය කල් දාන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. ඒ හින්දා ෆයිසල් මුස්තාෆා ඇමතුමනි, කරුණා කරලා මේ මැතිවරණය හැකිතාක් ඉක්මනින් පවත්වන්න කටයුතු කරන්න. ජය පෙරදුම සම්බන්ධයෙන් ජනතාව බලාගනි. කවුද දිනන්නේ, කවුද පරදින්නේ කියන කාරණාව ජනතාව තීරණය කරයි. මේක ජනතාවගේ ස්වරජන ඡන්දයිතියට පයින් ගැහිමක්. ඒ හින්දා සම්මන්ත්‍රණ තියලා දැන් අගෝස්තු 27-28 මේ රටේ අපේ රටේ සම්මන්ත්‍රණය පවත්වන මැතිවරණ කොමසාරිස්වරු සම්බන්ධ වෙනවා, තානාපතිවරු සම්බන්ධ වෙනවා, වෙනත් දිරීක්ෂණ කණ්ඩායම් සම්බන්ධ වෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන සම්මන්ත්‍රණ තියන්න සැලසුම් කරන ආණ්ඩුවට අපි කියනවා ඒ සැලසුම් කරන ආණ්ඩුවම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තවදුරටත් උල්ලංඝනය කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා ඉතාම කනගාටුදායක තත්ත්වයක් මේ තියෙන්නේ. ඒ වගේම මේ කනගාටු තත්ත්වය නිර්මාණය කරේ වර්තමාන
ආණ්ඩුවේ
සහ රජයට සහයෝගය දෙන විපක්ෂයේ වාඩි වෙලා ඉන්න මන්ත්‍රීවරු කියන කාරණාව අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ.
බොහොම ස්තුතියි. මීළඟට ගරු හෙක්ටර් හපුවාමි මන්ත්‍රීතුමා.
මූලාසනය බොන ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව අද අර කිව්වා වගේ අමුතු වෙනසක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට මේ වාර්තාව ඉදිරිපත් කරන ආණ්ඩුවෙන් ඒකට ආණ්ඩුව විරුද්ධයි කියන මතය තමයි මෙතුමා ගොඩනගන්න හැදුවේ. එහෙම නැත්නම් මේ මතය තමයි ජනතාව අතට යවන්න හැදුවේ. ගරු මන්ත්‍රීතුමා කතා කරපු දෙයින්ම උත්තර දීගෙනම කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. මෙතන පැහැදිලිව අපි කියන්නේ මේ සීමා නිර්ණ කොමිෂන් එකේ මේ වාර්තාව, මේ සීමාව තීරණය කිරීම, මේව කොට්ටාස වලට බෙදීම සම්බන්ධව මේ වාර්තාවේ අඩුපාඩු තියෙන නිසා තමයි අපි මේක පිළිගන්නේ නැත්තේ. අද ඒක තමයි අපි අද කරන්නේ. අද අපි කියන්නේ මේකට අකමැතියි අපි. හැබැයි මම පෞද්ගලිකව දිවංගත ගරු ජයා ජවර්ධන මැතිතුමා, හිටපු ජනාධිපතිතුමා, ඒ අපේ රටේ, ඒ වගේම දිවංගත ආර් ප්‍රේමදාස ගරු මැතිතුන් ඒ හදපු ජයා ජවර්ධන මැතිතුමා හදපු ව්‍යවස්ථාවත් එක්ක ඒ තිබිච්ච ඡන්ද ක්‍රමයට තමයි මම පෞද්ගලිකව කැමති. හැබැයි පක්ෂයක් හැටියට, ආණ්ඩුවක් හැටියට, එහෙම නැත්නම් රටේ අලුතෙන් ඇති වෙලා තියෙන මතභේද අනුව තීන්දු තීරණ ගන්න එක වෙනම කාරණාවක්. ප්‍රශ්නේ තියන්නේ එතන නෙමෙයි. අද අපි මේ වාර්තාවට විරුද්ධව ඡන්දය දෙන්නේ මේ වාර්තාවේ අඩුපාඩු තියෙන නිසා. අවස්ථාව ඉල්ලන්න හැබැයි මගේ කාලේ දීලා. ඔව්. අවේ මගේ කාලේ දෙන්න. ඔව්.
ඔය ශාන් සමරසිංහ මන්තුමා,
මම ඔබතුමාගෙන් අහන්නේ දැන් ඔබතුමා මේ කතා කරන සීමා නිර්ණය වාර්තාව මෙවැනි තත්ත්වයකට අරගෙන එන්න ඇයි සැප්තැම්බර් 20 ඔබතුමාලා ඡන්දෙ දුන්නේ ඒ පනතට? එදා තමයි මැතිවරණ කල් දැමීමේ පනත ආවේ. එහෙම නැතු අද නෙවෙයි. එදා අපු පනත නැවත වාරයක් ඔබතුමාලා කරකු කිරීමක් තමයි කරන්නේ.
ප්‍රශ්නේ හොඳට ප්‍රශ්නේ ප්‍රශ්නේ හරි. ඔබතුමා ප්‍රශ්නයක් අහන්න ගත්තේ. ඔබතුමා ප්‍රශ්න විතරක් අහන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ හොඳට
වැටුණා.
ඔය ප්‍රශ්නෙට පිළිතුර තමයි අපි අද පැහැදිලිව කියන්නේ.
ගරු හෙට්ට අප්පුවාම මන්ත්‍රීතුමා මේ විනාඩියක් ඉන්න. ගරු ෆයිසල් අමතුමා
අන්ඩර්බල් ශ්‍යාම් සමරසිංහ මේඩ ඉෂු
ශ්‍යාම් සේමසිංහ
මේඩ කමෙන්ට් with regard to the delimitation, why do you wait so long? You have to understand, unlike the previous delimitation, this is done by independent committee appointed by the president. This is not a committee of any member of parliament or the minister. Right. The independent committee which has forwarded a report to parliament, and they have been given 4 months to hand over the report, and there is total non-interference with regard to handing over that.
ඔබතුමා කතා කරා විනාඩි 5ක් ඔබතුමා කතා කරා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ප්‍රශ්නයක් අහන්න දින
දුන්නා.
මගේ වෙලාව.
මුස්තාෆා මම කියපු කාරණාව විකෘති කළා සාමාන්‍ය ලෙසම කිව්වා. Honorable Minister, it is not a matter of a delimitation report. You all brought in act to postpone elections. That's it. That is why this situation has arisen.
Right, Bomb
is
sorry.
Point of order, I have to answer.
Garu Faiza Ahmedtuma.
This act was not brought to postpone elections. This was brought to have a delimitation for provincial council elections where we gave a female representation, gave a member answerable to a particular electorate, and we removed the Manapakramaya. That is what came about by this act.
Bo,
if you don't know something, don't speak.
Bo, Mr. Sudhi, Garu Hekta Apuha Mantrituma.
Ulaas Nehapona Garu Mantrituma Ne Mata Avastava Dehna. Garu
Mantrituma Katakaran.
Mantrituma Katakaran. Garu, Tuma, Mehmai. Api me, Pahadiliva Nevatanevatat Kienava. Api Aanduak Hetiata. එක්සත් ජාතික පක්ෂය හැටියටත් අපි මෙතන මේ සීමා නෙන්නේ කර මේ වාර්තාවේ තියෙන අඩුපාඩු නිසා තමයි අපි අද මේ වාර්තාව පිළිගන්නේ නැහැ කියලා ඡන්ද දෙන්නේ. හැබැයි මතක තියාගන්න ඡන්දේ කල් දාන වැඩසටහනක් මෙතන අපේ නැහැ. අපිට ඡන්දේ කල් දාන්න අවශ්‍යත් නැහැ අපිට. අපි ඡන්ද දෙන්න සූදානම්. ඡන්දෙට මුණ දෙන්න සූදානම් අපි. තමුන්නාන්සලා වගේ අපි බය නැහැ ඡන්දෙට. අපි හැබැයි අපි බලයට ආවේ අපි ආණ්ඩුව ගන්නකොට අපි ජනතාවගෙන් ඉල්ලු වරම තමයි අපි ඡන්ද තියනවා කියලා එකවර. ඒ නිසා අපි තමුන්නාසල වගේ කඩින් කඩ කෑල්ලෙන් කෑල්ල ඡන්දේ තියලා ජනතාව බය කරලා එහෙම නැත්නම් ජනතාවට ගහලා පරිපාලන වශයෙන් නිලධාරීන්ව අපහාසයට පත් කරලා ඡන්ද දිනන්න නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ සමස්ත ශ්‍රී ලංකාවෙම පළාත් සභාව එකට තියලා අපි ජනතාවට පහසුවක් සලසලා දෙන්න තමුන්ගේ ඡන්දය පාවිච්චි කරන විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදීසේ ඡන්ද තියන්න. එනිසා ඒ ඡන්දය තියෙන එකයි සීමා නිර්ණය සම්බන්ධව අද ඉදිරිපත් කරන මේ යෝජනාවයි අතර සම්බන්ධතාවයක් නැහැ. මේ සම්බන්ධතාවය තියෙන්නේ අද මේ යෝජනාව සම්මත වෙලා හෝ නොවුණා හෝ ඊට පස්සේ තමයි ඡන්දය තියෙන එක තීන්දු කරන්න ඊට පස්සේ. එහෙනම් දැන් තියෙන්නේ අපිට මේ සීමා නිර්ණය තියෙන අඩුපාඩු
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
කාලය අවසානයි.
මට එක විනාඩියක් දෙන්න.
පාර්ලිමේන්තු
මන්ත්‍රීවරු මෙතන මේකේ අඩුපාඩු ගැන පැහැදිලිව පෙන්නුම් කරලා දුන්නා. ඒ පෙන්නුම් කරලා දුන්න අඩුපාඩු නිසා තමයි අද අපි මේකට විරුද්ධව ඡන්ද දෙන්නේ. එහෙම නැතුව තමුන්නාසලා ඔය මුළු රටටම ඇහෙන්න දෙන වැරදි පණිවිඩය ජනතාවට. එහෙම නැත්නම් අපි දාප එකක් අපිම පරද්දනවා කියන පණිවිඩය නෙවෙයි සත්‍ය කතාව. සත්‍ය කතාව තමයි මේකේ අඩුපාඩු නිසා අපි පිළිගන්නේ නැහැ කියන එක.
බොහොම ස්තුතියි. අදතදාහ ගෞරව ශ්‍රීනේසන් අවර්ගල්
இன்றைய நிலையில் இந்த சபைக்கு தலைமை தாங்கி கொண்டிருக்கின்ற கௌரவ உறுப்பினர் அவர்களே, நாங்கள் பின்பற்றப் போகின்ற இந்த தேர்தல் முறைமை தொடர்பாக, அதாவது இந்த எல்லை நிர்ணயம் செய்யப்பட்டதன் பின்னர் 50-50 வீதாசார அடிப்படையிலும் பிரதேச வாரி அடிப்படையிலும் 50-50 என்ற முறையின் கீழ் தேர்தலை நடத்துவதா என்கின்ற ஒரு கேள்வி எழுந்திருக்கின்றது. எங்களுக்கு தெரியும், கடந்த காலத்தில் கூட 1833 ஆண்டில் இனவாரி பிரதித்துவம் இருந்திருக்கின்றது. ஆங்கிலேயரின் ஆட்சி காலத்தில் இனவாரி பிரதித்துவம் இருந்திருக்கின்றது. இந்த இனவாரி பிரதித்துவம் குறைபாடுடையது என்று அடையாளம் கண்டதன் பேரில் 1931 நாங்கள் பிரதேச வாரி பிரதித்துவத்தை வெள்ளையர் ஆட்சி காலத்திலே அவர்கள் அறிமுகப்படுத்தியிருந்தார்கள். இந்த பிரதேச வாரி பிரதித்துவத்தில் மக்கள் கட்சி பெறுகின்ற வாக்குகளின் விகிதாசாரத்திற்கு ஏற்ப ஆசனங்கள் வழங்கப்படவில்லை என்கின்ற குறை காரணமாக விகிதாசார பிரதித்துவம் 1978 அறிமுகம் செய்யப்பட்டிருந்தது. இந்த விகிதாசார பிரதித்துவத்தில் விருப்பு வாக்குமுறை கொண்டு வரப்பட்டதன் பின்னர் பல பிரச்சனைகள் எழுந்தன. இந்த பிரச்சனைகள் காரணமாக இந்த தேர்தல் முறையிலும் ஒரு திருத்தத்தை கொண்டு வர வேண்டும் என்ற அடிப்படையில் தான் இந்த கலப்பு தேர்தல் முறை அறிமுகம் செய்யப்பட்டிருக்கின்றது. இந்த கலப்பு தேர்தல் முறை 70-30 அமைய வேண்டுமா, 60-40 அமைய வேண்டுமா, 50-50 அமைய வேண்டுமா என்றெல்லாம் இந்த சபையில் வாத பிரதிவாதங்கள் நடைபெற்றன. அந்த அடிப்படையில் 50-50 பிரதேச வாரி 50 விகிதாசாரம் 50 இருக்க வேண்டும் என்று ஒரு கருத்து முன்மொழியப்பட்டிருந்தது. அதேவேளை நாங்கள் கடந்த தேர்தலில் உள்ளூராட்சி சபை தேர்தலில் 60-40 என்ற அடிப்படையில், அதாவது 60 வட்டார அடிப்படையிலும் 40 விகிதாசார அடிப்படையிலும் நாங்கள் செய்திருந்தோம். இந்த தேர்தல் முறையினை கோட்பாட்டில் இருந்து நாங்கள் செயல்பாட்டு ரீதியாக கொண்டு செல்லுகின்ற போது அதில் பல குறைபாடுகள் இருப்பதை நாங்கள் அவதானித்திருக்கின்றோம். அதாவது குறிப்பாக இந்த வட்டார அடிப்படையில் 60% என்று சொல்லப்பட்டாலும் தொங்கு ஆசனம் என்ற அந்த முறைமை இங்கு இருக்கின்றபடியால் அதிலும் கூட குறைபாடுகள் காணப்படுகின்றன. எந்த ஒரு கட்சியும் ஒரு சபையில் அறுதி பெரும்பான்மை பலத்தினை பெற முடியாத ஒரு இக்கட்டான நிலைமை காணப்பட்டது. இதன் காரணமாகத்தான் இன்றைய நிலையில் இந்த 50-50 என்கின்ற இந்த கலப்பு தேர்தல் முறை பொருத்தமா என்கின்ற கேள்வி எழுந்திருக்கின்றது. எல்லை நிர்ணயத்தின் பின்னர் இந்த தேர்தல் முறை இங்கு அறிமுகம் செய்யப்பட இருக்கின்றது என்ற அடிப்படையில் அதற்கு பொறுப்பாக இருக்கின்ற அமைச்சர் அது பற்றி தன்னுடைய வாதங்களை முன்வைத்திருக்கின்றார். ஆனால் இன்றைய நிலையில் பார்க்கின்ற போது இந்த தேர்தல் முறையை நடைமுறைப்படுத்துவதிலும் காலதாமதம் இருக்கக்கூடிய ஒரு நிலைமை இருக்கின்றது. எனவே இந்த தேர்தல் முறையின் மூலமாக விகிதாசார பிரதித்துவ முறை 100 விகிதாசார பிரதித்துவ முறையின் கீழ் கொண்டு வந்திருந்த அந்த தேர்தல் முறையின் குறைபாடுகளை நீக்க முடியுமா என்கின்ற கேள்வி ஒரு பக்கம் இருக்க, இந்த எல்லை நிர்ணயத்தில் குறைபாடுகள் இருப்பதாக பல மாவட்டங்களிலிருந்து கருத்துக்கள் வந்திருக்கின்றன. குறிப்பாக வடபகுதியை பொறுத்தமட்டில் மன்னார் மாவட்டத்தில் இந்த ஏற்கனவே விகிதாசார அடிப்படையில் தமிழ் மக்கள் பெற்றுக்கொண்ட ஆசனங்களை இந்த எல்லை நிர்ணயத்தின் பின்னர் இழக்க வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது என்ற கருத்து சொல்லப்படுகின்றது. திருகோணமலை மாவட்டத்திலும் இப்படியான கருத்து நிலவி வருகின்றது. எனவே இவற்றை நாங்கள் உதாரணமாக மட்டக்களப்பிலும் கூட சில பிரச்சனைகள் இருக்கின்றன. எனவே விகிதாசாரம் என்பது ஜனநாயகத்தன்மையுடைய ஒரு தேர்தல் முறை என்று கூறப்படுகின்றது. அந்த அடிப்படையில் பார்க்கின்ற போது தற்போதைய ஒரு நிலையில் தேர்தல் அவசரமாக நடத்தப்பட வேண்டும், மாகாண சபைகள் கலைக்கப்பட்ட நிலை காணப்படுகின்றபடியால் நாங்கள் இதற்கு பின்னரும் எல்லை நிர்ணயங்களை செய்து புதிதாக தேர்தல் முறையின் கீழ் தேர்தலை நடத்துவது என்பது கடினமான ஒரு நிலைமையாக இருக்கின்றபடியால் இப்போதைய தேர்தலை இப்போது நாங்கள் புதிதாக அறிமுகப்படுத்துகின்ற தேர்தல் முறையில் பல மாற்றங்கள் திருத்தங்களை செய்ய வேண்டி இருக்கின்றபடியால் பழைய தேர்தல் முறையின் கீழ் இப்போது வருகின்ற மாகாண சபை தேர்தலை எதிர்கொள்வதுதான் சரியானது என்பது தமிழ்த் தேசிய கூட்டமைப்பின் நிலைப்பாடாக இருக்கின்றது. எனவே இந்த தேர்தலை நடைமுறைப்படுத்துவதற்கு ஏற்ற விதத்தில் அந்த கலைக்கப்பட்ட அந்த மாகாண சபைகளை ஆளுநர்கள் ஆண்டு கொண்டிருக்கின்றார்கள். மக்கள் பிரதிநிதி இல்லாதவர்கள் இப்போது மாகாணத்தை பரிபாலனம் செய்கின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. எனவே நாங்கள் எமது கட்சி அடிப்படையில் நாங்கள் கூட்டாக சேர்ந்து இதனை விவாதித்த போது தற்போதைய சூழ்நிலையில் இந்த புதிய தேர்தல் முறையை அறிமுகம் செய்வதிலும் எல்லை நிர்ணய விடயத்திலும் குறைபாடுகள் இருக்கின்றபடியால் இந்த தேர்தல் முறையை விடுத்து நாங்கள் முன்பு பின்பற்றி வந்த விகிதாசார முறை தேர்தலை பின்பற்றுவதன் மூலமாக அதன் மூலமாக தேர்தலை நடத்துவதன் மூலமாக இந்த பிரச்சினைக்கு ஒரு தீர்வினை காணக்கூடிய ஒரு சூழ்நிலை இருக்கும். அல்லாதுவிட்டால் இதில் திருத்தங்கள் மாற்றங்கள் என்று நாங்கள் பேசிக்கொண்டிருக்கின்ற போது தேர்தல் தொடர்ந்தும் பின்போடப்படுகின்ற ஒரு நிலைமை இருக்கும். எனவே எமது நிலைப்பாடாக நாங்கள் சொல்லக்கூடியது என்னவென்றால் இந்த பழைய தேர்தல் முறை என்று சொல்லப்படுகின்ற மாகாண சபை அந்த பட்டியல் முறையில் அமைந்திருக்கின்ற அந்த மாகாண சபை தேர்தல் விகிதாசார தேர்தல் முறையைத்தான் பின்பற்றுவது பொருத்தமாக இருக்கும் என்பது எமது ஆலோசனையாக அமைந்திருக்கின்றது. எனவே அதனை இந்த மாகாண சபை தேர்தலின் போது பின்பற்றுமாறு கேட்டு எனது உரையினை நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி.